අයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔබේ ගුරු ගෙදරින් මේ සූදානම නාට්‍ය හා රංග කලාව පාඩම ඔබට කියලා දෙන්න. අද දවසේ පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මපාල මහා විද්‍යාලයේ අශෝකා ශ්‍යාමලී ගුරු මෑණියන්.
ඔබ දවසක් සියලු දෙනාටම අද අපේ පාඩම් මාලාවෙන් ඉදිරිපත් කරන්නේ කෝලම් ජන නාටකයේ කියන ලංකාවේ පහත රට ප්‍රදේශවල අතීතයේදී ඉදිරිපත් කරපු ජන නාටකයක් පිළිබඳව. එතකොට කෝලම් ජන නාටකය අපි වචනයේ අර්ථය ගත්තහම වෙස් මුහුණු පැලඳ නැටීම, ඊළඟට වෙස් මුහුණු නාටකය වගේ නම් වලින් මේක හඳුන්වනවා. මෙතෙන්දී අපි දකිනවා සියලුම චරිත, මේකේ කෝලම් නාටකයේ ඉන්න සියලුම චරිත විශේෂත්වයක්, සියලුම චරිත වෙස් මුහුණු පැලඳගෙන තමයි මේ ජන නාටකයේ ඉදිරිපත් කරන්නේ. මෙතෙන්දී මේකේ ඉන්න ප්‍රධානියෙක්, මේක ඉදිරිපත් කරන තැනත් එක්ක ඉන්නවා කාර්ය කරන රාළ, නැත්තම් සභේ විධානය කියලා. එතකොට එයා හැර අනි සියලුම චරිත වෙස් මුහුණු පැලඳගෙන, ඉතාමත් විචිත්‍රවත් වෙස් මුහුණු පැලඳගෙන ඉදිරිපත් කරන ජන නාටකයක් තමයි කෝලම් ජන නාටකය කියන්නේ. ඉතින් කෝලම් ජන නාටකයේ ඉදිරිපත් නැත්තම් පැවැත්වීමේ පරමාර්ථය තිබිලා තියෙනවා. විනෝදාස්වාදය සහ පූජාර්ථය අරමුණු කරගෙන තමයි ගොඩාක් වෙලාට මේ කෝලම් පවත්වලා තියෙන්නේ. ඉතින් කෝලම් ප්‍රචලිත ප්‍රදේශ විදිහට අපි ගොඩාක් වෙලාට දකින්නේ ලංකාවේ පහත රට ප්‍රදේශ. අපි නම් වශයෙන් ගත්තාම බෙන්තර, දික්වැල්ල, ඔලබඩුව, පොල්ගම්පල, ගින්තොට, ඊළඟට බටුවත්ත, අම්බලංගොඩ, මිරිස්ස ඔයගේ ප්‍රදේශවල තමයි අපි මේ කෝලම් ජන නාටකය ඉතාමත්ම ප්‍රචලිත වෙච්ච ප්‍රදේශ විදියට දකින්නේ. එතකොට අනිකුත් ශාන්ති කර්මවල වගේම කෝලම් ජන නාටකයේත් අපි දකිනවා කතා ප්‍රවෘත්තියක් තියෙන ආකාරය. එතකොට මේ කතා ප්‍රවෘත්ති ගත්තාම අපි දකිනවා හිටියලු අතීතයේ මහා සම්මත කියලා රජතුමෙක්. ඒ රජතුමාගේ විසවට ඇති වුණාලු දොළ දුකක් සිනහා කවට තියෙන නර්තනයක් දකින්න, නාටකයක් දකින්න. එතකොට රජතුමා පුළුවන් තරම් උත්සාහ කරලා නොයෙකුත් නර්තන පෙන්නුවත් විසව ඒකෙන් සතුටට පත්ුනේ නැහැලු. විසවගේ දොළ සංසිද්ධින්නේ නැහැ කියලා කියනවා. කොහොම හරි ඊට පස්සේ නොයෙකුත් දේශයන් වලට පණිවිඩ යවලා ඒ දේශයන් වලින් නළුවන් ගෙන්නලා නැටුම් දෙන්නුමත් ඒවෙන් ඇය සෑහීමකට පත්ුනේ නැහැලු. ඊට පස්සේ කියනවා මේ ආරංචිය ගියාලු දිව්‍ය ලෝකෙ දක්වා. එතෙන්නේ දිව්‍ය මේ අපි දකිනවා සත්ව දේවේන්ද්‍රයාගේ පාණ්ඩු කම්බල සල්ලාසනය උණු වුණාලු. ඊපස්සේ බැලුවලු රජතුමා බොහොම දුකට පත් වෙලා ඉන්නවා. මහා සම්මත රජතුමා විසවකේ දොළ සංසිඳවන්න බැරුව රජතුමාට උදව්වක් කරන්න ඕනි කියලා හිතලා සත්ව දේවේන්ද්‍රයා එක දවසක් එක දිනක් රජතුමාගේ උයනේ සල් ගහක් යට විශාල වෙස් මුහුණු ගොන්නකුයි පොත් පිංචකුයි ගෙනල්ලා තිබ්බලු. තවදා දවසේ උයන් පල්ලා උයනේ සැරිසරනකොට දැක්කලු පුදුමයක්. එනම් මේ සල් ගහක් යට විශාල වෙස් මුහුණු ගොන්නක් සහ පොත් පිංචක් තියෙනවා. උයන් පල්ලට මේකට හරි පුදුමයි. උයන් පල්ලා ඉක්මනින් ගිහිල්ලා රජතුමාට මේ පුවත දැනුම් දීලා තියෙනවා. ඊට පස්සේ එතනට රජතුමා සහ ඇතුළු පිරිස ආවලු මේ පුදුමය මොකද්ද කියලා බලන්න. දැක්කලු රජතුමා මේ අසිරිය දැක්කලු වෙස් මූණු ගොන්නක් සහ පොත් පිංචක් තියෙනවා. ඊට පස්සේ රජතුමා මේ බව නළුවන් මේ තමන්ගේ රජමාලිගාවේ ඉන්න නැටුම් කරන ශිල්පීන්ට දුන්නලු. මේ නැටුම් ශිල්පී මේ පොත් පිංච කියවලා මේ වෙස් මූණු ගොන්න පැලඳගෙන, වෙස් මූණු පැලඳගෙන ඒ අදාළ ඇඳුම් ආයිත්තම් පැලඳගෙන රජතුමාගේ රාජසභාවේ මේ නර්තනය ඉදිරිපත් කරාලු. මේක බලන්න ආපු පිසව බොහොම සතුටු වුණාලු. එයාට මේකෙන් බොහොම සෑහීමකට පත් වෙලා එයා බොහොම සතුටට පත් වුණා කියලා තමයි කියන්නේ. එතෙන් පටන් ඇයගේ දොළ සංසිඳුණාලු. එතෙන් පටන් මේක පහත රට ප්‍රදේශවල පැවතෙනවා කියලා තමයි මේ කතා ප්‍රවෘත්ති සඳහන් වෙන්නේ. කොහොම හරි වේවා දැන් මේ කොලම් අපි දකිනවා කොලම් කොටස් දෙකකින් ඉදිරිපත් කරනවා පූර්ව රංගය සහ අපර රංගය කියලා. පූර්ව රංගයේදී අපි දකිනවා චරිත වේදිකාවට ගෙන්නන ආකාරය. මෙතෙන්දී මේ අපි මේ පෙන්නන රංග භූමිය නම් කරනවා තානායම් පොළ කියලා. එතකොට මේ තානායම් පොළ සකස් කරන්න තමයි මේ පූර්ව රංගයේදී නළු නිලියන් එන්නේ. එතෙන්දී අපි දකිනවා මේ නළු නිලියන් ඇවිල්ලා රජතුමා සහ බිසව සහ රාජසභාවේ ඉන්න පිරිවරට වසුන් ගන්න තමයි මේ වේදිකාව නැත්නම් මේ තානායම් පොළ සකස් කරන්නේ. ඒතර පූර්ව රංගයේදී මෙන්න මේ වගේ කෝලම් රංගනයක් තියෙනවා කියලා අනබෙර යවල රටවැසියන්ට දැනුම් දෙන්න එනවා ඉස්සෙල්ලාම අනබෙර කෝලම. එතකොට අපි දකිනවා අනබෙර කෝලමේදී එයා ගොඩාක් වෙලාවට අනබෙරයක් පණිකිරාල කියලා එයා නම් කරනවා. දවුලක් උරේ එල්ලගෙන ගත වේවුලමින් තමයි මෙයා එන්නේ. එයා ගැන කෙටි කවියක් මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. බීමක් ලෙසින්නේ දවුල උරලා ගන්නේ, නොහැර වේවුලන්නේ මෙවල අනබෙර ගුරා එන්නේ. එතකොට තානායම් පොළට එනවා මේ මහල්ලෙක් ලෙස වේවුලමින් හැරමිටියක් ඇරගෙන දෙල්ලේ දවුලක් ඉල්ලාගෙන මෙයා සබේට එනවා. ඊළඟට එතෙන්දී එයාගෙන මෙන්න මේ විදියට සඳහන් වෙනවා. සැරේටිය අතට දවුල ලාගෙන උරපිට ගත්කත් වෙලම සිට කරයි අඬබෙර රජ පනතට. එයා ඒ විදියට එයාගෙන සඳහන් වෙනවා. එතකොට එතෙන්දී එයා ආවට පස්සේ එයාගේ බිරිඳ වෙන නොංචි අක්කා කියලා කියනවා. ඊළඟට එන චරිත තමයි නොංචි අක්කා. එයත් බොහොම කම්මුල් යටට ගිලිගිය මහල්ලක්. එයාගේ වෙස් මූණේ ඒ විදියට සකස් කරලා තියෙනවා. එයා ඒ වුණාට එයා හිතන්නේ තමා තවමත් තරුණ කාන්තාවක් කියලා. ඒ විදියට සරාගී බැලුම් හෙලමින් තමයි එයා එන්නේ. එතකොට මේ ඇවිල්ලා ඉන්න අනබෙර වෙරි මතින් බීලා ඇද වැටෙනවා. මෙයාගේ කාර්ය මෙයාට කරන්න බෑ. මෙයා මැරුණා කියලා තමයි නොංචි හිතන්නේ. ඉතින් මෙයා අඳා වැළපෙනවා. එතන බොහොම හාස්‍ය රසයක් අපි දක්ිනවා. ඒතර මේ නොංචි ගැන සඳහන් වෙනවා කෙටි කවිය. කටේ දත් වැටෙමින කබත් කුණු කෙල පෙරමින ගතත් වෙවුලාගෙන නොංචි අක්කා ඒය දුවගෙන. එතකොට එයාව ඒ විදිහට සඳහන් වෙන්නේ. එතකොට මේ චරිත දෙක අදාළ නර්තනය ඒගොල්ලන්ගේ ඒ කාර්ය ඉදිරිපත් කරාට පස්සේ ඒගොල්ලෝ වේදිකාවත් පිට වෙනවත් එක්කම ඊළඟට වේදිකාවට එන්නේ හේවා කෝලම නැත්නම් බඩ ජලය කියලා එයා හඳුන්වනවා. එතකොට මෙයාලා එන වගත් දැනුම් දෙන්නේ අපි අර කියපෝ සබේ විධානේ නැත්නම් කාර්ය කරවන රාල කියන තැනත්තා. එතකොට හේවායන් ගැන මේ විදිහට සඳහන් වෙනවා. නිරුඳුන්ගේ පොරණ සිටින තරතුරු ලැබගෙන නමින් බඩ ජලයන බොල මුක්කන් කුණෙක් දැන්නෙන කිපිදෝ කපදෝසේ වැදි පීනස් කාසේ සිංදී ගොස්නාසේ සැරවලේ කුණු නිතර රෑහි. ඔන්න ඊළඟට ඉන්නේ ඔන්න දැන් ඒ හඳුන්වලා දුන්නේ හේවා කෝලම. හේවා කෝලම ගැන දැන් ඒ කවි වලින්ම අපිට දකින්න හම් වෙනවා. එයාට පීනස් කාසේ වැනදිලා නාසේ ඔටු සැරවලේ කුණු වැකිරෙනවා. ඒ වගේ හරි අර හරි අපිලි කුල දනවන චරිතයක් තමයි මේ ඉන්නේ. බොල මුක්කන් කුණෙක් දැන්නන ඒ විදිහට තමයි මේ කවිවල සඳහන් වෙන්නේ. ඊට පස්සේ හේවා කෝලමත් එයාට අදාළ නර්තනය ඉදිරිපත් කරාට පස්සේ එයා පිට වෙලා ගියාට පස්සේ ඊළඟට එන්නේ පොලිස් කෝලම. මේ පොලිස් කෝලම අපි දකිනවා ඒගොල්ලෝ බොහොම ආදි කාලයේ පොලිස් නිලධාරීන් සීගන්වන කොට කලිසමක් ඇඳගත්ත ඒගොල්ලොත් අපි දකිනවා පොලිස් වෙස් මුහුණක් පැළඳගෙන බැටන් පොළුව අතින්ගෙන මේගොල්ලෝ සබේට එනවා. මේගොල්ලන් අපි දකිනවා මේගොල්ලන්ට හරියට මාච් කරන්නවත් දැ කියන්නේ හරියට වම දකුණ අඳුරන්නේ නැ, බොහොම සිනා ගන්නන චරිත. මේගොල්ලන් මේගොල්ලන්ගේ කාර්ය කරාට පස්සේ ඊළඟට එනවා ආරච්චිරාල. ආරච්චිරාල කියන්නේ ගමේ ඉන්න බොහොම ප්‍රධානියෙක් තමයි එන්නේ. එයා මේ තානායම් පොළ නියම ආකාරයට පිළියෙල කරාද කියලා බලන්න තමයි මෙයා පැමිණෙන්නේ. එයාත් එක්ක එනවා එයාගේ ලියන්නා එනවා. එයා ඒකම තල්ලත්තක් විධාන ආරච්චිට අල්ලගෙන ඉන්නවා. ඒක හරිම හාස්‍යජනකයි. මොකද ඒක ලියන්න බොහොම පොඩි, නමුත් ආරච්චිරාල විශාල උසමහත පුද්ගලෙ. අර තල්ලත්ත අරයට හරියට අල්ලන්නත් බෑ, ඒ තරම් හරියා උසමහතයි. ඉතින් එතන ගොඩාක් හාස්‍ය උපහාසය ජනවන අවස්ථාවක් තමයි මේ ආරච්චිරාල නැත්නම් විධාන ආරච්චින අවස්ථාව. එතකොට මෙයා ගැන සඳහන් වෙන මේ විදිහ කෙටි කවියක්. නසා දුප්පත් හැම අසාධාරණ කරයි මෙලෙසම, දසා කෙත්වත් හැම මෙසා ඒ ආරච්චි කෝලම. ඔන්න ආරච්චි කෝලම ගැන ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ ආරච්චි ඇවිල්ලා මේ හරියට පිළිල කරාද කියලා බලලා අනිත් අයට බොහොම සැරපරුස දාලා මෙයා පිටවෙලා යනවා. මෙයා පිටවෙලා ගියාට පස්සේ ඊළඟට එනවා ජස කෝලම හේවත් ලෙන්චිනා. ජස ලෙන්චිනා කෝලම කියලා මේක ගොඩක් අය බොහොම වේදිකාවේ අද නූතන වේදිකාව ඉදිරිපත් කරන අවස්ථාවක් බොහොම ප්‍රසිද්ධයි. එතකොට මෙතන පේඳිරාල කියලත් මේ ජසයව හඳුන්වනවා. ජසය බොහොම උස මහතයත් පුද්ගලයේ කරේ රෙදි පොට්ටනියක් එයාගේ තියෙනවා. මෙයා එන්නේ මේ තානායම් පොළ රජතුමාට එනකොට පිළිසකර කරන්න, උඩුවියන් බැඳලා පාවඩ එලලා ඒ දේවල් කරන්න මේ ජසයා. එතකොට ජසයා ගැන මේ විදිහට සඳහන් වෙනවා, පෙර සිට පැවත එන සිරිතට පොදිය බැඳගෙන උර පිට තබාගෙන මෝඩ ජසයා ඒ දුවගෙන පිලි පොට්ටනියක් උරේ දරමින් විතර අතේ සැරයටියක් මෙසේ එනු බල පේඳිරාල. එතකොට පේඳිරාලාවට පස්සේ එයා දැන් එයා බීමත් වෙලා ඉන්නේ. එයා නොන්ඩි, එයාට හරියට ඇවිදින්නත් බැ. නමුත් එයාගේ කාර්ය එයා ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන අවස්ථාවේ මෙතනට එනවා බොහොම ලස්සන කාන්තාවක් ලෙන්චිනා කියලා තමයි මෙයාව හඳුන්වන්නේ. එතකොට මේ ලෙන්චිනාගේ කවිත් ඕගොල්ලෝ සැරෙන් සැරේ ඕගොල්ලෝ අහලා ඇති. මෙයා කියනවා, රුසිරින්ම අගනක් මනා ලොව නෑ ඉතින් නව සරිලනා, මේනසින් සිතමින් මෙනා බල ලෙන්චිනා එන සොබනා. ලස්සන කාන්තාවක් ලස්සන විසමුණක් පැළඳගෙන මෙයා ලස්සන නර්තනයක් ඉදිරිපත් කරන ලස්සන ගමන් රටාවක් මෙයාට තියෙනවා. මෙයා ඇවිල්ලා මෙයාව ජසයාට කරකාර බන්දලා දුන්නට එයා බොහොම කැමති නෑ මේ ජසයාට. මෙයා මේ බව මේ කවියෙන් සඳහන් වෙනවා, මෞපිය නිදහස් වෙන්ටා මාව දුන්නයි නා කිව් හමෙකුටා, උන්දල හට කමුරන්නට යද ඉන්නේ සුරන් හට දෙස් කොටා. මෙයා දැන් කැමති නෑ මේ ජසයා විවාහ කරගත්තට මෙයා කැමති නෑ. ඒ බව මේ කවිවලින් සඳහන් වෙනවා. එතකොට මේ විදියට මුදලි කෝලම එනවා. මේ මුදලි කෝලම ආදී නාවට පස්සේ අපි දකිනවා පූර්ණංගේ චරිත තමන්ගේ කාර්යභාරය කරලා අවසන් වෙනවා. ඒ අනුපිළිවෙලට ආවට පස්සේ ඊට පස්සේ තමයි අපි දකින්නේ අපර රංගේ එන චරිත. අපර රංගේ අපි ගොඩාක් චරිත ගණනාවක් දකිනවා. එතෙන්දි තමයි අපි සම්පූර්ණ කෝලම් නාටකයේ නර්තන, ගිරිදේවි නර්තනය, සඳකිඳුරෝ නර්තනය, ඒ වගේ අපි නාගරාක්ෂ කෝලම, ඊළඟට ගුරුරාක්ෂ කෝලම, ඔවගේ අපි නර්තන ගණනාවක් අපි මෙතෙන්දි දකිනවා. එතකොට මෙතෙන්දී ඉතාමත්ම ඒ නර්තනයන් ඉදිරිපත් කරද්දී ඒවට ආවේනික පෙර පද තියෙනවා. පහතරට පෙරේ වාදනය කරන්නේ ඒ හැම නර්තනයකින්ම ඒගොල්ලන්ට අදාළ ගමන් රටාවක් තියෙනවා. එතන පහතරට නර්තන තියෙනවා. ඒගොල්ලන්ට අදාළ ඒ නර්තනයන් ඉදිරිපත් කරාට පස්සේ අවසානයේ අපි දකිනවා සඳ කිඳුරු කෝලම, මනමේ කෝලම, ගෝඨයිම්බර කතා වගේ සම්පූර්ණ නාටක අවස්ථාවන් ඉදිරිපත් කරන ආකාරය. එතකොට කෝලම් ජනනාටකයේ ඔය සම්පූර්ණ නාටක අවසන් වුණාට පස්සේ තමයි මේ කෝලම් නාටකය අවසන් වෙන්නේ. මෙතෙන්දී දැන් කෝලම් ජනනාටකයේ අපි දකිනවා මේකෙදි සම්පූර්ණ සතර අභිනය විශේෂත්වයන් තමයි සතර අභිනය භාවිතා කරනවා. ආංගික, වාචික, ආහාර අභිනය වලට අදාළව මේගොල්ලන් මේක ඉදිරිපත් කරනවා. ඊළඟට පිරිමින් පමණක් රංගපාන එක මේකේ තියෙන තව විශේෂත්වයක්. කිසිම චරිතයක්, කාන්තා චරිතයක් අපි දකින්නේ නැහැ. පිරිමින් පමණයි මේක ඉදිරිපත් කරන්නේ. ඒකට නාට්‍ය ධර්මී ශෛලිය තමයි මේ කෝලම් රංගනය ඉදිරිපත් කරගන්න යොදාගන්නේ. නිශ්චිත රංග ආකෘතියක් තිබීමක් මේකේ තියෙන විශේෂත්වයක්. ඊළඟට මේකෙදි පූර්ව රංගයේදී තමයි ස්ථාවර පාත්‍යයන් සභාවට පැමිණෙන්නේ. ඊළඟට අපි දකිනවා හාස්‍ය රසයෙන් යුක්ත නිසා අපර රංගයේදී ඉදිරිපත් කරන කතා පුවතුත් ගොඩක් වෙලාවට ශෛලිගත ආකාරයට ඉදිරිපත් කරනවා. හාස්‍ය උපහාස්‍ය මුඛ්‍ය කොටගත් අවස්ථාවක් තමයි මේ හැම චරිතයක් තුළම අපිට දකින්න පුළුවන් වෙන්නේ. හැම පාත්‍ර වර්ගයකම සම්බන්ධ මූලික නැත්නම් කෙටි කවි තියෙනවා. ඊළඟට දිග කවි භාවිතා කරගන්නවා. ඉතාමත්ම ලස්සන පහතරට නාදමාලාවලට අදාළ සාම්ප්‍රදායික කවි මේ තුළ ගැබ්බෙලා තියෙනවා. අපි දකිනවා ඊළඟට දෙබස් භාවිතා කරන ආකාරය. දැන් අපි දකින දෙබසක් තමයි කාර්ය කරන රාළ ජසයත් එක්ක කතා කරන ආකාරය. කාර්ය කරන රාළ කියන ආයිපුවන් ජසයා. ජසයා කියනවා. ජසයා බසයා කසයා. තමාටම තමයි කියාගන්නේ. දෙන්නේ දෙනවා. ඒ විදිහට දැන් ඊපස් කාර්ය කරන රාළානෝ මොකද්ද බොල කුටු කුටු කාලා කිව්වේ? ජසයා කියනවා නෑ ආයිපුවන්ඩ. අද අපගේ නළු කීර්ති මහරජෝත්තමයන් වහන්සේ මේ සභා මණ්ඩපයට වඩින හින්දා උඩට උඩුපියන් පයට පපඩම් කියලා කියන්නේ වටේට වැටහිර ආසනේට ඇතිරිලි අතුරන්ට තමා මං ඇවිල්ලා ඉන්නේ ආයිබුවන්ට. මේ රෙද්ද ටිකක් අල්ලා ගන්නවද? ඊට කාරි කරවරාල් කියනවා බොල ජසයෝ තොට රෙද්ද අල්ලන්නද බල මම ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඔය වගේ අපේ සංවාද දෙබසුත් දකිනවා. මේව තමයි මේ කෝලම් ජනනාට්‍යයේ තියෙන විශේෂත්වයන්. ඊට වාදක කණ්ඩායම් විදියට අපි දකිනවා බෙරකරුවන් ඉන්නවා. පහතරට බෙර වාදකයෝ ඉන්නවා. හොරණෑ වාදකෙක් ඉන්නවා. කයිතාලම් කරුවෙක් ඉන්නවා. කයිතාලම් කරුවෙක් ඉන්නවා. ඊළඟට මේකෙදී අපි දකිනවා රාත්‍රී හවස පටන් ගත්තට පස්සේ පවෝදා එළි වෙනකමුත් තියෙනවා. සමහර දවස්වල රාත්‍රී කාල 3-7 වගේ කාලයක් මේවා ඉදිරිපත් කරපු අවස්ථාවත් ඉදිරිපත් තිබිලා තියෙනවා. ඒතර කෝලම් ජනනාටකයේ අපි චරිත ගත්තාම මේකේ චරිත තියෙනවා. සත්ත්ව චරිත තියෙනවා. ඊළඟට නිරිස් චරිත තියෙනවා. අභව්‍ය චරිත තියෙනවා. ඒ කියන්නේ අපිට විශ්වාස කරන්න බැරි අභව්‍ය චරිත කිව්වම අපිට විශ්වාස කරන්න බැරි චරිත පවා මේ තුල ඇතුළත් කරගෙන තමයි මේ ජනනාටකයේ ඉදිරිපත් කරන්නේ. එතකොට මේකේ ගත්තාම වේදිකාව නැත්තම් තානායම් පොළ ගත්තාම රංගපාන ස්ථානයේ ගත්තාම මඩුවක් තියෙනවා නළුවන්ට ඇඳුම් අඳින්න. ඊළඟට රංග භූමිය කවාකාරයි. ඒ කවාකාර රංග භූමියේ වෙස්සත්ත මඩුවට මැද්දෙන් වෙස්සත්ත තියෙනවා. වෙස්සත්තට මුවා වෙලා ඉඳලා තමයි නළුවන් වේදිකාවට අවතීන වෙන්නේ. එකපාරට මඩුවේ ඉඳලා තානායම් පොළට නළුව පිවිසෙන්නේ නැහැ. වෙස්සත්තට මුවා වෙලා ඉඳලා සබේ විධානි හඳුන්වා දුන්නට පස්සේ තමයි මේ මේගොල්ලෝ වේදිකාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඊළඟට මල් පැල රංගභූමියේ පසපසකින් මල් පැල තියෙනවා. ඒක ගොඩක් වෙලාවට අපි දකිනවා වත්තාවත් පිළිවෙත් කරන්න තමයි මේ මල් පැල සකස් කරගන්නේ. ඒගොල්ලන් බුදුන් වහන්සේ දෙවියන් ආදිය මේ මල් පැල තුල රඳවලා තැන්පත් කරලා තියෙනවා. එතකොට අපි කෝලම් නාටකයේ දැන් දැක්ක කෝලම් නාටකයේ අපි පැවැත්වීමේ අරමුණු දැනගත්තා. ඊළඟට පවත්වන ප්‍රදේශ පිළිබඳ අපිට යම්කිසි දැනුමක් ආවා. ඊළඟට කෝලම් රංගභූමිය පිළිබඳ දැනුමක් ආවා. ඊළඟට අපි දකිනවා රංගභූමිය ගැන අපි කතා කරා. චරිත පූර්ව රංගේන මොනවද චරිත, අපර රංගේනවද මොනවද චරිත, ඊළඟට අවසාන ඉදිරිපත් කරන සම්පූර්ණ නාටක සහිත අවස්ථා මොනවද කියලා අපි ওই සියල්ලම කතා කරා. එතකොට මේකේ තියෙන විශේෂත්වයනුත් ගැන අපි කතා කරා. දැන් මෙතනදී කෝලම් නාටකයේ ගැන ප්‍රශ්න ඕගොල්ලන්ගෙන් අහනකොට දරුවනේ හැම වසරකම වගේ කෝලම් පිළිබඳව ප්‍රශ්න අහනවා. කෝලම් රංග දැක්වුණු ප්‍රදේශ අහලා තියෙනවා. අපි දකිනවා 2018 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙනවා කෝලම් රංග දැක්වුණු ප්‍රදේශ දෙකක් නම් කරන්න කියලා. එතකොට අපි ප්‍රදේශ ගණනාවක් නම් කරා. ඔයගොල්ලන්ට මතක ඇති කෝලම් රංග දැක්වුණු ප්‍රදේශ ප්‍රශ්න ගැන අහනකොට ප්‍රශ්න ගැන කතා කරනකොට මතක ඇති බෙන්තර, දික්වැල්ල, ඔලබඩුව, කොල්ගම්පල, මහා අම්බලන්ගොඩ, මිරිස්ස ඔවගේ ප්‍රදේශවල තමයි කෝලම් රංගනය ඉදිරිපත් කරනවා කියන ප්‍රදේශ විදිහට අපි සංකරන්න වෙන්නේ පහතරට ප්‍රදේශ. ඊළඟට කෝලම් රංගභූමියක රූපසනාක් ඇඳ ඊට අයත් කොටස් නම් කරන්න කියලා 2018 වර්ෂයේම ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. එතන කෝලම් රංගභූමියේ කලාකාර රංගභූමියක්. කලාකාර රංගභූමියේ ඉදිරියෙන් තියෙනවා මඩුව. මඩුවට අතරේ තියෙනවා වෙස්සත්ත ඊළඟට රංගභූමිය තානායම් පොළ නැත්තම් අපි කියනවා සබය කියලා. එතකොට ඒකේ පසපසකින් මල් පැල තියෙනවා වගේ තියෙනවා. ඊළඟට සමාන අවස්ථාවලදී ප්‍රශ්න අහලා තියෙනවා කෝලම් රංගේන පූර්ව රංගේන චරිත නම් කරන්න කියලා. දැන් අපි ඒ චරිත දැන් දන්නවා. අනබෙර කෝලම පිළිවෙලට ගත්තොත් නොංචි කෝලම, හේවා කෝලම, පොලිස් කෝලම, ආරච්චි කෝලම, පේඳිරාළ හේවත් ජස කෝලම, ඊළඟ මුදලි කෝලම මේ වගේ චරිත. ඊළඟට අපර රංගේ චරිත. අපර රංගනේ පටන් ගන්නේ රජු සහ විසව වේදිකාවට පැමිණලා අසුන් ගත්තට පස්සේ ඒ අපර රංගේ චරිත විදිහට අපි දකිනවා. සත්ත්ව චරිත තියෙනවා, ගොන්, කොටි, සිංහ, වලස් වගේ චරිත තියෙනවා. සත්ත්ව චරිත රාක්ෂ චරිත විදිහට අපි ගන්නවා. ගොරු රාක්ෂ, නාග රාක්ෂ, මරු රාක්ෂ ඒ වගේ චරිත. ඊළඟට මිනිස් චරිත ගත්තාම ජස, ලෙන්චිනා, නොංචි කෝලම, අනබෙර කෝලම, පොලිස් කෝලම වගේ පූර්ව රංගේන ඔක්කොම අපි දකින්නේ මිනිස් චරිත විදියට. එතකොට කෝලම රංගනේ විශේෂත්වයනුත් අපි කතා කරා. විශේෂත්වයන් කියලා කිව්වහම වෙස්පූණු පැළඳගෙන ඉදිරිපත් කිරීම, සතර අභිනීම දායක කරගෙන නාටක වගේ අවස්ථාවන් ඉදිරිපත් කිරීම, ඒ වගේ අවස්ථාවන්. ඊළඟට අපි දකිනවා සියලුම චරිතවලට අදාළ කෙටි කවි තියෙනවා, දිග කවි තියෙනවා. ඊළඟ පිළිමින් පමණයි මේ රංගනේ ඉදිරිපත් කරන්නේ. නාට්‍ය ධර්මී ශෛලියට තමයි ඉදිරිපත් කරන්නේ. නිශ්චිත රංග ආකෘතියක් තියෙනවා. ඔයගේ දේවල් තමයි අපිට මේකේ තියෙන විශේෂත්වයන් විදිහට දකින්න පුළුවන්. ඒ එක්කම සභේ විධානයවත් කාර්ය කරන රාළ තමයි වේදිකාවට හැම පාත්‍රයකම සම්බන්ධ කරන්නේ, හැම චරිතයක්ම සම්බන්ධ කරන්නේ මේ කාර්ය කරන රාළ. ඔන්න ඔයගේ ප්‍රශ්න තමයි ඕගොල්ලන්ගෙන් අහන්නේ. එතකොට මේ පිළිබඳව මම හිතනවා දැන් ඔයගලන්ට විශේෂ දැනුමක් තියෙනවා කියලා. ඊළඟ දවසේ තවත් ශාන්ති කර්ම පාඩමකින් අපි මුණ ගැහෙන තෙක් ඕගලන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ නාට්‍ය හා රංග කලාව ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මපාල මහා විද්‍යාලයේ අශෝකා ශ්‍යාමලී ගුරුමෑණියන්.